අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකේ මේ ජීවිතින් මේ ජී ධර්ම ටික හඳුන හැටි චක්කසොත ගන්න ඒ නිසා අපිට මේ ලෝකය හම්බ වෙන හැටි ඒ ටික ආපහු මේ සිද්ධාන්තේ නොදන්නාකම තියෙනකොට ඒ නිසාමයි අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන කාරණා ටික ආපවෙදින්නේ ආයත් නිබඳු ස්කන්ධයකට තමයි. එතකොට මේ අවිද්‍යා කර්ම තණ්හා කියන කාරණා ටික නිසතගතෙන්ගෙන පටිච්චසම්පාදේ අවිද්‍යා පත්‍ය සංකාර සංකල්පච්ච විඥාන විඥාන වචනාම උත්පංකේන ටික නිසා වෙනන ආයතන ටික හැදිවෙච්ච හේතු ටික ඒ ආයතනයන්ගෙම උසෝපු. ඒ ආයතනයන්ගෙම ප්‍රකට වෙච්ච පහළ වෙච්ච රූප ශබ්ද ගන්ධ ආදී අරමුණු ටිකක් තමයි හම්බ වෙන්නේ ඒ ටිකයි පරිහරණය කරන්නේ කියලා යම්කිසි කෙනෙකු දැනගත්තොත් ඒකම යාට ඒ අවිද්‍යාව නිරෝධ වෙනවත් එක්කම වර්තමානයේදී ඒ අරමුණ සංඛාර නෙමෙති නෑ ඒ හටගත් විඥාන පුරුසලාචන පස වේදනා කියන ධර්මතාව ටිකද ඒ ස්පර්ශ නිරුද්ධව නිරුද්ධ වෙනවා පුරාණ හේතුවත් පිළිසුදේන වර්තමානයේ නිරෝධය සාක්ෂාත් වීමෙන් මේ අවිද්‍යා නිරෝධයෙන් ස්කන්ධ නිරෝධ ටික මේ මොහොතේ සාක්ෂාත් වෙන සිද්ධිය ගැන මතක් කළා. ඔය තාපත්‍යෙන් ගත්තාම ලෝකෙන් ලෝකයේ ජරා මරණ දුක් විඳින්නේ ඒ ජරා මරණ දුක් විඳින ලෝකයා ඒ ජරා මරණ දුක වෙන නිමිති මාර්ගන ඒකේ තණ්හා මාන දිට්ඨිය රගෙන ආපහු ඉබඳු ලෝකයක ඉබඳ ආය දුක් විඳිනවා. ඉතින් මේ ලෝක දුකෙන් ඈතර කරවන්න බුදුරජාණන් වහන්සේ පහළොන්නේ පහළ වෙලා තියෙන ලෝකයක් හෝ තිබුණු ලෝකයක් හෝ ලෝකයේ තියෙන තැනක හෝ කියන මානසික මට්ටමයින් කරලා මේ පටිච්චසම්පාදය හරහා පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන නිමිති නොහිටින විදිහට මේ ධර්මතා ටික පෙන්වුවා. ඒක අපි ටික ටික ඉදිරියට තේරුම් ගන්න ඕනේ. බව තේරුම් අරගත්තාම ඒ දැනගත්ත දර්ශනය හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියලා පෙන්වුවාට පේන්නේ පටිච්චසමුපාදය නිසා ආයතන ටික හැදලා ආයතන ටිකෙන් උපද්දපු ධර්මතා ටික කුයි රූප ශබ්ද කියලා අපිට පේන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියලා දුනට ඉගෙනුවට පේන්නේ අපිට හම්බ වෙන්නේ තියෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බව පසු උපන්න හැටින් බලනවා වගේ. ඒක හැම කල්හිම තියෙනවා. තියෙන රූපය හැට ගැටෙනවා. කන හදාගෙන ඉපදුනා තියෙන ශබ්ද ගැටෙනවා වගේ අපිට තේරෙයි. එතකොට එහෙම අපිට තේරෙන මට්ටමට මුළු තුන් භූමියෙම ඒ මට්ටම වලට ලෝකයට ඇති බව හම් වෙනවා. ඒ ඇති බව මතයි කෙලෙස ඇති වෙන්නේ. ඒ බව භාගතුන් වහන්සේ පෙන්නල ඔය දර්ශනේ වැරදි මෙන්න මේක ඇත්ත කියලා ආයතනෙන් මහත්කම ආයතනෙ නැතිනොත් නැති වෙන ධර්මතාව ටිකක් පෙන්නවා. පෙන්නුමට දකින්නට දැන් අහගත්තොත් පේන්නේ පේන්නේ හේතුව මොකද? දැන් පුද්ගලයා නැත්නම් සත්‍යය නැත්නම් ස්කන්ධ ටික තියෙන කෙලෙස් එක්ක නීවරණයි. එතකොට අනුසය හැරෙන්න අවශ්‍ය කෙලෙස් ටික ඔක්කොම දකින්න. නීවරණ විතරක් නෙවෙයි ඔක්කොම ටික. එතකොට ස්කන්ධ පරියාපන්න වෙන්නේ අනුසය විතරයි. අවශ්‍ය කෙලෙස් නැහැ. එතකොට මේ මොකද ස්කන්ධයගේ උත්පත්ති ශ්‍රේණියේදී අනුශය ධර්ම විතරයි අනුශය වෙලා තියෙන්නේ. අනිත් කෙලෙස් නැහැ. අනිත් කෙලෙස් ආගන්තුක වේවා. අතනදී ආගන්ත කෙලස් නැතිනම් හිත පිරිසිදුයි. ඒකේ මෝහ ස්වභාවයේ ඇත්ත නොදකින කම කියන ධර්මතාවය විතරයි ඉතුරුල තියෙන්නේ. එතකොට ඒ ඇත්ත දකින්ද දැක්කහම ඒ අංශය කියන එක නැති වෙන ස්කන්ධ නිරෝධය සත්‍යතාවකම පත් නැතින ඔබට ඒ ඇත්ත දකින්නවා කියන එකට ඉඩ නැහැ. මොකක් නිසාද? සංසිදේශී බව බව නිසා, කිරසහගත බව නිසා. එතකොට මේ කිලිසහගත බව යම් වෙලාවක නැති වුණොත් මේ ඇත්ත දකින්නමයි, ඇත්ත දක්ව ස්කන්ධ නිරෝධය සාක්ෂාත් වෙන ජරා මරණ දුක සාක්ෂාත් වෙනවාමයි. ඒ නිසා මේ කිලිස් නැතිකරනද පුද්ගලයා සත්‍ය කියන කිනාට ඇති වෙන කිලිස් ටික නැතිකරනද ඉස්සෙල්ලාම පුද්ගලයා සත්‍ය කියලා කියන තැනක තියෙන මෙන්න මේ වගේ ධර්මතා ටිකක් නේද කියලා දැකලා පුද්ගල භාවයේ සත්ව භාවයේ ඇත්ත වෙලා ඇති වෙන කෙලෙස් ටික නැති කරන්න තමයි මේ ධම්ම සංගිධි ප්‍රකරණය තියෙන්නේ. ඒ කියන්නේ තාපයෙන් ගත්ත දුක කියන එක පිරිසිඳ දකින්ද ඊට පස්සේ ඒ දුක් වූ ස්කන්ධයන්ගේ සත්ව පුද්ගල භාවයේ කියන ස්වභාවය තියෙන අනුසය ස්වභාවය ස්කන්ධ ටිකේ තියෙනවා. තව මේ හේතු ටික නිසාමයි හටගන්නේ, මේ හේතු ටික නැතිනම් නැති වෙනවා කියන දර්ශනය දැකීමමයි ඒ ටික නැති වෙන. එතකොට ස්කන්ධ ටිකත් එක්කම ඒ ටික නැති වෙනවා. එතකොට මේ සම්සංගණී ප්‍රකරණයේ තියෙන්නේ සත්‍ය පුද්ගලයා කියන කාරණාව තුල ප්‍රකටව සත්‍ය පුද්ගල භාවය නිසා ඇති වෙන කෙලෙස් නැති වෙ කරන්නේ. ස්කන්ධ ටිකේ පැවැත්මම වෙන තැනක තියෙන හේතුවක් තියෙනවා නම් ඒ ටික තබලා අවශේෂ සියලුම කෙලෙස් ටික ඔක්කොම, ඒ කියන්නේ අවශේෂ කියන ධර්මතාවයේ තබලා අවශේෂ කෙලෙස් ඔක්කොම නැති කරන්න පුළුවන් මෙතන. අර අවශේෂ කෙලෙස් ටික නැති වෙන ලෝකෝත්තර මාර්ග දර්ශනයකින් අවශේෂ කියන ටික. එතකොට ඒ නිසා දුක පිරිසිඳ දකින්ද සත්‍ය පුද්ගලයා කියලා හටගන්න සිද්ධිය පිරිසිඳ දකින්ද තමයි මේ ධම්ම සංගිනේ ප්‍රකරණය දේශනා කරලා තියෙන්නේ. ඉතින් සතර පරමාර්ථ ධර්මයක් ගැන අපි කතා කළා. චිත්ත චෛසික රූප කියලා සංකත පරමාර්ථ ධර්ම. මේ සතර භූමිය සම්පූර්ණ ඉගෙන ගත්තොත් අපිට හම්බ වෙනවා චිත්ත චෛසික රූප කියලා. ඒ අර්ථය සම්පාදනය කරගෙන ඒ අර්ථයට ඇවිල්ලා සත්පුද්ගල භාවය තුල ඉඳන් ඇති වෙන ක්‍රියාකාරකම් ටික අපහැරෙන්න ඕනේ. එතකොට අසංකත පරමාර්ථ ධර්මයක හිත තියලා යම් සත්පුද්ගල භව නියෝජනය වෙන ස්කන්ධ ටිකක් තියෙනවා. අතන සත්පුද්ගල භව මත ඇති වෙන ක්‍රියාකාරකම් ටික ඔක්කොම අපහැරියා. සත්පුද්ගල භව නියෝජනය වෙන ස්කන්ධ ටිකක් තියෙනවා නම් ඒ සත්‍යයන්ගේ සත්ත්වනිකායන් වල ජාති සංජාති ඔක්කාන්ති කන්දානම් පාතු භව ආයතන පටලබු ස්කන්ධයන්ගේ ලැබීමක් තියෙනවා නම් ආයතනයේ පහළවීමක් තියෙනවා නම් මේකමයි සත්‍යයන් ජාතිය කියලා ස්කන්ධයන්ගේ පහළවීම ආයතනයන්ගේ පහළවීමම සත්‍ය කතාව පෙන්නු පුතේ තියෙනවා නම් ඒ ටික අතහරින්න වෙන්නේ අසංකතයට හිතතව. මේ ටික කියන්නේ ඉතල මම උපමාවක් කළොත් මේකෙදී අනුපාඩු ඇති. නමුත් දල වශයෙන් අපිට මේකේ කතාවක් ගත හැකි. මේක මේ කරන්නේ මොකද්ද කියන එක අපි කියමු. මහා සමුද්‍රයේ මැද්දේ දිවයිනක් තියෙනවා. දැන් මේ දිවයින මේ ගොඩබිම මැද්දේ පොසේ තියෙනවා කියනකොට මේ ගොඩබිමේ ඉන්න පුරුෂයාට මේ ගොඩබිමේ තියෙන ගස්, වැල්, කඳු, ගොඩලි, වලවල්, පර්වත මේ හැම දෙයක්ම නිසා දකින ගානේ එන්නේ පීඩාවක් දුකක් නා. ඒව නිසා එන්නේ දුකක් නා. ඒවැ ශබ්ද ඇහිමත් දුකක් වුණා. ඒව නිසා ඇති වෙන ගන්ධයත් යනට මහා දුකක් වුණා. ඒ ගස් ගල් ගොඩලි කොටු කෝටු කැට කැබලිති වැඩිම නිසාත් එන්නේ දුකක් වුණා. ඊට පස්සේ මනසටත් දැන් අරමුණු වෙන්නේ හැම වෙලේම ඇහින් දැකපු ගස් වැල් ගොඩ නැගිලි පර්වතමයි සිහි වෙන්නේ. ඇහුණු ශබ්දමයි සිහි වෙන්නේ. දැනුණු ගන්ධමයි සිහි වෙන්නේ. ඒව නිසා එන රසයක්මයි කටුක සිහි වෙන්නේ. ඒව නිසා එන ස්පර්ශයමයි සිහි වෙන්නේ කියලා මනසත් මේකටම නැමිලා නම් එයාට ස්පර්ශ ආයතන හයෙන්ම දැනෙ පුදුල පීඩා විඳින ඉන්නේ කියනකොට එතකොට දැන් මේ දිව වෙන නැද්ද? හරිද? දකින දර්ශනය කියනොත් මෙයාට දුක, අහන දෙනුත් දුක, ගඳ සුවඳ දැනෙන දේකුත් දුක, රස විඳින දේකුත් දුක, ස්පර්ශය දැනෙන දේකුත් දුක, හිතෙනුත් දුක. මොකද දැන් හිතට මෙයා දැකපු අහපු දැනුණු දේවල් මිසක වෙන එන්න තැනක් නැහැ. හරිද? එතකොට බොහෝ කාලෙදී මෙයාට මගක් හම්බ වෙනවා. ඒ මාර්ගයේ ඔස්සේ මේ දුක් වේදනා විඳගෙන ඒ අඩිපාර දිගේම එනවා කෙළවරක් නැහැ. ඉස්සරහට එනවා. දැන් දිවෙන්න නැත්තේ. ඇවිල්ලා හම්බ වෙනවා. ඔන්න දෙවෙනි කිරෝටම ඇවිල්ලා මූද අයින්ටම ආවා. දැන් වැල්ලේට ඇවිල්ලා වතුර කකුලේ වැඩි වැඩි. වැල්ලේ හිටගෙන ඉන්නවා. මූද දිහාම බලාගෙන. දැන් මෙයාට මූද දිහා බලාගෙන ඉන්න නිසා ඇහෙන් කක්කුලම් වැල් මුල් දැකලා එන දුකක් නැහැ. එබඳු ශබ්ද ඒ පරිසරයෙන් මිදෙන දැල්ලෙන් දැල්ලම සක එබඳු ශබ්ද නිසා එබඳු ගන්ධ නිසා එබඳු රස නිසා එබඳු ධර්මයක් ස්පර්ශ වෙලා ඉන්න දුකක් නැහැ. හිතට සිහි වෙන්නේ සිහි කරන්නත් පුළුවන් ද මොහොතම විතරයි. ඒ නිසා එින් දෙන දුකක් නැහැ. හැබැයි තාම මෙයා හිතගෙන ඉන්නේ කොඩේ. දේවා මොහොත දිහා බලාගෙන ගොඩබිම හිටගෙන ඉන්නේ. ගොඩබිම හිටගෙන ඉන්න එකට කියන්නේ නැහැ ඇඟේ වදිනවා කියලා. දැන් දිවෙන මැදේ ඉන්නකොට කැටකඩෙත් ඇඟේ වදිනවා නම් ගලක් නුල ඇඟේ වදිනවා නම් ඒබඳු ඇඟේ වැදීමක් කියන්න බෑ හිටගෙන ඉන්නේ. එයා ගොඩබිමේ හිටගෙන ඉන්නවා. ඒ ඉන්න එකම මිසක අමුතින් හැපෙන එකක් නෙවෙයි. ඒකට කියන්නේ මොකක්ද? ඒ වගේ ගොඩ බිම වගේ දකින්ද, ඒ කියන්නේ දිවෙ ඉන්න මැද්දේ ඉන්න පුරුෂයා වගේ තමයි යෝගියා. ඒ දිවෙ ඉන්න වගේ දකින්ද මේ තුන් භූමි ඒකේ එහෙන් දැක්ක දැකපු නිසා දකින රූපයේ ප්‍රියයි මනාපයි නම් ඒක නැතිවීමෙන් දුකටපත් වෙනවා. දකින රූපයේ අක්‍රියමනාප නම් ඒකේ ඇතිවීමත් දුකයි. එහෙ නිසා ප්‍රිය විප්‍රෝග දුක්ඛයක් හෝ අප්‍රිය සංප්‍රයෝග දුක්ඛයක්මයි දැනෙන්නේ ලෝකයාට. නොදන්නා වුණාට ඔකමයි. කන නිසා නාසය දිව ශරීරයේ දැන් මනසට තියෙන පොය ධර්මතාවට කියන දෙයලා ලෝකෙ තුල රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ අරමුණු ටික දකින පුරුෂයා දිවෙන නැති ඉන්නවා වගේ. දැන් ඒ නිසා ඒයන් නිසා පීඩාවට දුකටපත් වෙනවා. මෙයාට අඩිපාරක් හම්බ වුණා වගේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය දකින්නකො දැන් මේක තියෙන ගොඩබිම හරහාම තමයි. ඔහොම කරලව වලට ඇවිල්ලා කියනකොට එන්න තිබ්බ අඩිපාරක් කෙරවලට ආපු ටිකක් දකින්ද අපරියාපන්න භූමිය. දැන් මේ හිටගෙන ඉන්නවා කකුලේද වතුර වැඩි වැඩි මුහුරු දිහා බලාගෙන වගේ. ආ අර අපරියාපන්න භූමිය දකින්ද ඒක සංකතයි. මෙයා පොළේ හිටගෙන ඉන්නේ. හැබැයි පොළේ හිටින් කියත එයාට අරමුණු වෙලා තියෙන්නේ මොකද? ඒ වගේ මේ සංකත චිත්තචෛතසික උදව් කරගෙන ප්‍රකට වෙන්නේ යාට නිවන. මේකට කියනවා සෝපදීසස නිබ්බාන. ස්කන්ධය කියන සහිත නිවන දැක්ලා කියන්නේ පොළොවේ චුට්ටක් ඉතුරුවක් ඇතුවම මොද දකින්න ඉන්නවා. වාගේ. එතකොට වතුරක් කකුලේ වදිනවා. ඒ වගේ ඒ නිවනේ සිසිල් බවක් දැනෙනවා. ඒ නිවනද ස්පර්ශ වෙනවා හොඳට. ඒ නිසා අර ගොඩබිම් නැද්දේ ඉන්නකොට ඇතුලෙච්ච දුක් දුන්නක් එකක්වත් මෙයාටත් නැහැ. නමුත් මේ පොළොවද ඉන්න මත්තම තාතකෙන් නැත්නම් දිවි කෙලවර කොට ඇති වේදනා. කය කෙලවර කොට ඇති වේදනා. ටික විඳින්න වෙනවා. ඒ පොළොවේ ඉන්න තකේ තව පොඩි දුකක් තියෙනවා. නමුත් වැඩි දුකක් ඇහැරියා. යම් කලකදී වෙරළෙනුත් අයින් වෙලා මොහොතකම පයින් අපහ අදහගෙන ඉන්නේ මොන මොහොතකම් ගන්න මොහොතකම් වෙනවා කියන්නේ එදාට සම්පූර්ණයෙන් මේ ගොඩ බිම තියෙන දුක ඒක තමයි. මොහොතකම් ගන්න වගේ තමයි අනුපාදා පරිණිරවාණය. අනුපාදා පරිණිරවාණය අපේක්ෂාවයි. මොහොතට පණින අපේක්ෂාවෙන් වෙරළට එලා ඉන්නේ. වගේ තමයි. එතකොට ඉස්සෙල්ලම මේ ධම්මසංගණයෙන් පෙන්නනවා දිවේන නැදින්න පුරුෂයා වගේ තමයි ඉගෙන ගන්න කෙනා යෝගියා. එයාට ඉන්න තැන ඒ භූමිය ගැන හොඳට පෙන්වනවා. හරිද? පිටින් දකින්ද පෙන්නලා ඊට පස්සේ අපරයාපන්න භූමිය කියන එකත් පෙන්වනවා. සතර පරමාර්ථ කියලා කියන්නේ විරලට ඇවිල්ලා අර දිවෙන මැද්දෙන් එන දුකෙන් මිදිය යුතුයි. මෝදට පැනලා මෝද අරමුණු කළා මෝදටම පැනලා විරවෙන දුකෙන් මිදිය යුතුයි. ඒ වගේ මේ අපරියාපන්න භූමියට පැනලා අපරියාපන්න භූමිය පිළිතලා තුන් භූමිය වෙන දුකෙන් මිදිය යුතුයි. නිවන අරමුණු කළා නිවනටම පැමිණලා මේ ස්කන්ධ පරිහරණය දුකෙන් මිදිය යුතුයි කියන අර්ථයක් මේකේ තියෙනවා. එතකොට පුද්ගල භාවය නිසා ඇති වෙන ක්‍රියාකාරකම් අඩු වෙන්න මේ තුන් භූමිය හොඳට පිළිසින දකින්න ඕනේ. ඒ පිළිසින දකින්න තමයි බුදුරජාණන් වහන්සේ මේ සංකත ධර්මතාවය තුල තියෙන සංකතය තුල තියෙන සතර භූමිය තුල තියෙන අසංකතය උගන්වන්නේ නැහැ. ඒක සාක්ෂාත් වෙන්න ඕන එකක්. සංකතය තුල තියෙන ධර්මතාව ටික එකතු කරලා පෙන්නනවා. ඒ ධර්මතාව ටික සංග්‍රහ කරලා පෙන්නන එකට කියනවා ධම්ම සංගණය කියලා. කුසල වශයෙන් විපාක ස්වභාව වශයෙන් මේ විදිහට වචන 266ක් උදව් කරගෙන මේ සංකත ධර්මතාවයේ සංකතයේ තුල නැත්නම් සතර භූමිය තුල ඇති ධර්මතාව ටික පෙන්වනවා. ඒ ධර්මතාව ටික පෙන්වන ක්‍රමය ඔක්කොම සංග්‍රහ වෙලා තියෙන නිසා මේකට ධම්ම සංගමය කියලා කියනවා. වචන 266ක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා ඒකෙදි තුනේ කාරණා 26 22කුත් දෙකේ කාරණා 100කුත් වශයෙන් පෙන්නලා ඒ වචන වල අර්ථය මොකද්ද කියලා බලාගන්න. වචන වල හැපිච්ච ඒ පදයේ තියෙන අර්ථය පෙන්වන්නද නික්ෂේප කාණ්ඩය පෙන්වලා මොන තැනකද ඒක විද්‍යමාන වෙන්නේ තියෙන්නේ කියලා තැන පෙන්නන්ද අර්ථ කතාව පෙන්නලා මේක අවසන් කළා. එක ත්‍රිකයක් මාත්‍රිකාව වශයෙන් බෙදලා පෙන්නලා ධම්ම සංගණය කියලා අද අපිට හම්බ වෙන්නේ පද 266කින් සංකත ස්වභාවය සංකත ස්වභාවයෙන් දකින්න පුළුවන් ධර්මතා කුළුගන්වල පින්නපු ප්‍රකරණේ එක ස්වභාවයක් විතරක් විස්තර කරලා අපහැරිච්ච එක. ඒ 266න් පළවෙනි මාතෘකාව කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාකට ධම්මා කියන මාතෘකාව ලෙහෙලා පෙන්වුවා. මෙන්න මෙහෙමයි සතර භූමිය ප්‍රකට වෙන විදිහට මේ වචනේ ධර්මතා ටික බලා ගන්න කියලා ඒක ලෙහෙලා පෙන්වුවා. කුසල ධම්මා කියන්නේ කුසල ධර්ම මොනවද කියලා කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය, ලෝකෝත්තර භූමිය කියන මේ භූමි හතරේම ඇති හේතු ටික, කුසල ටික, ඒවැය තියෙන ගති ටික, මෙන්න මේ වතේ කුසල කියලා කියන්නේ කියලා බලා ගන්න ක්‍රමයේ ධර්මතා කියන්නේ මෙන්න මේ වට කියලා පෙන්නනවා. ඒකයි තම සංකේතය. අකුසල කියලා කියන්නේ මොනවද? මෙන්න මේ කාම භූමියේ තියෙන දොළොස් ආකාර සිත්වලයි කියලා පෙන්නනවා. අව්‍යාකත කියලා කිව්වේ මොනවද කියලා? සතර භූමියේම තියෙන විපාක ස්වභාව ටිකකුත්. අව්‍යාකත කියලා කියන්නේ ව්‍යාකෘත නොකරන ලද. මොකද්ද ව්‍යාකෘත කියන්නේ? කියන කියනවා. අව්‍යාකත කියන්නේ නොකියන ලද. මොකද්ද? කුසල වශයෙන් හෝ අකුසල වශයෙන් නොකියන නිසා අව්‍යාකත කියලා කියනවා. කුසල වශයෙන් හෝ අකුසල වශයෙන් කිව්වේ නැහැ. කාම භූමියේ, රූප භූමියේ, අරූප භූමියේ, ලෝකෝත්තර භූමියේ තියෙන විපාක. ඒ නිසා විපාක අව්‍යාකත කියන ධර්මතා පෙන්නලා ඊට පස්සේ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියන තුන් භූමියේ තියෙන කුසල වශයෙන් අකුසල වශයෙන් කිව්වේ නැති ක්‍රියා කියන ටිකත් පෙන්නනවා. ඔය ටිකට කිව චිත්ත කාණ්ඩේ කියලා ඒ කතා කළා. නමුත් තාම මේ මාතෘකාව පුරවල ඉවර නැහැ. ඊට පස්සේ අව්‍යාකත වූ රූපයක් පෙන්නලා කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාකත ධම්මා කියන මාතෘකාව පුරවනවා. චිත්ත කාණ්ඩේ ඉඳලා ප්‍රකරණේ චිත්ත කාණ්ඩේ ඉඳලා රූප කාණ්ඩේ දක්වා මේ ටිකේ තියෙන්නේ මේ මාතෘකාව පුරවලා පෙන්නවා. මෙන්න මෙහෙමයි වචන 266 බලා ගන්න ඕනේ කියලා. අනිත් අවශේෂ ධර්මියොත් මේ වගේ බලාගත යුතුයි කියලා ණය පෙය්‍යාලෙන් තියලා නික්ෂේප කාණ්ඩේ අතාරිනවා. නික්ෂේපය කියන්නේ අවසන් කරනවා. අත්තකත කාණ්ඩේ ඒක එතකොට ওই ටික බෙදලා පෙන්නවා. පෙන්නලා දැන් කුසල ධර්මයෝ කියන්නේ අකුසල ධර්මයෝ කියන්නේ අව්‍යාකෘත ධර්මයෝ කියන්නේ මොනවද කියන වචනේ තේරුම යන විදිහට නික්ෂේප කාණ්ඩේ වචනේ තෝරලා පෙන්නනවා. ඊට පස්සේ ඒ කුසල ධර්ම ටික ඔක්කොම අකුසල ධර්ම ටික අව්‍යාකෘත ධර්ම ටික මොන තැනකද තියෙන්නේ කියලා අර්ථ කතාවෙන් පෙන්නනවා. අර්ථය කියන්නේ මේ ඔක්කොගෙම අවසානෙට පෙරලා අහු උත්තරේ මෙන්න ඔකේ නියම අර්ථය මෙන්න මෙතනයි තියෙන්නේ කියලා පෙන්නනවා. එතකොට මුළු ධම්ම සංගණේ ප්‍රකරණයම පද 266කට මාතෘකා සම්බන්ධයි. ඒක නික්ෂේප කණ්ඩේ සූත්‍ර භාජනීය පුද්ගල භාවය තුලින් පුද්ගල භාවයකට දකින්න පුළුවන් මට මේ වචන තේකුත් වෙනවා. තාපත්‍යත්ත දුක් සමුදය කියන මේ සමුදේ මාර්ගයේ කියන ධර්මතා ප්‍රකට වෙන වචන ටිකක් තියෙනවා. නමුත් ඒක නෙමෙයි අභිධර්ම පිටකයේ අයිති. අභිධර්මයට අයිති වචන ටික ගැන මම මතක් කළේ 266 මේ විදිහට මාතෘකා කරලා චිත්ත කාණ්ඩේ ඉඳලා අටකතා කාණ්ඩේ දක්වාම විශේෂයෙන් චිත්ත කාණ්ඩේ රූප කාණ්ඩේ දක්වා මේක විස්තර කරලා නික්ෂේප කාණ්ඩේ අටකතා කාණ්ඩේ මේක ඒ විස්තර කරපිටේ වචනය තියෙන තරම් තේනලා අවසන් කළා. ණය මුඛයක් පීයාල මුඛයක් දීලා පිට අවශේෂ ධර්මයක් මේ වගේ බලාගන්න කියලා. තේරුණානේ? යම්කිසි කෙනෙකුට සංකතය නැත්නම් සතර භූමියේ මනාවකොටම දන්නවා කියලා දන්නවා නම් මෙන්න මේ පද 266ම මෙන්න මේ පරයයන් ආදේශ කළා දැනගන්න පුළුවන් නම් එයා දන්නවා හොඳටම සතර භූමිය. එතක දුවවත් කෙනෙකුට එක එක පරයයකින් සතර භූමිය දැක ගන්න දැන ගන්නත් පුළුවන්. කෙනෙකුට කුසල කුසල ධර්මයන්ගෙන් දැන ගන්න පුළුවන්. කෙනෙකුට සුඛ සැප වේදනා සංප්‍රයුක්ත ධර්මිය, දුක් වේදනා සංප්‍රයුක්ත ධර්මිය, අදුක්කම සුඛ වේදනා වහා යෙදෙන ධර්මිය දැන ගන්න පුළුවන්. දැනගෙන සතර භූමිය පිළිසෙන් දැක්කෙන්න පුළුවන්. කෙනෙකුට විපාක ධර්මිය නේ විපාක ධම්ම ධම්මා කියන ධර්මිය විපාක ධම්ම ධම්මා කියන ධර්ම නේ විපාක නේ විපාක ධම්ම ධම්මා කියන අර්ථය තේරුම් අරගෙන ඉදෙන්න පුළුවන් කියන පරයයක් යනවා. දැන් මුලින් බෙදලා බුදුරජාණන් වහන්සේ පෙන්න පුත්‍රිකයටම තබලා අවශේෂ ධර්මයොත් ඔය විදිහටම බහලා පරිේෂණය කළ යුතුයි අපි. දැන් කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාකතා ධම්මා කියන ටික බෙදපු හැටි යමුකින් අපිට විස්තර කරන්න ඕනන්නේ දැන් මේ ප්‍රකරණේ තියෙන නිසා. අපි ඊගාවට තියෙන කාරණා වර්ගන අද බලමු. ඊගාවට තියෙන්නේ මොකද්ද? සුඛාය වේදනාය සංපරිත්තා ධම්ම. මේ ඔක්කොම ධම්මසංගණික ධර්මතා තමයි. නේද? ධර්මතා පෙන්වන ටික තමයි සංග්‍රහ කරලා තියෙන්නේ. දුක්ඛාය වේදනාය සංපරිත්තා ධම්ම, අදුක්ඛම සුඛ වේදනාය සංපරිත්තා ධම්ම. එතකොට මෙතනදී සුඛ වේදනාව සංප්‍රයුක්ත ධර්මය මොනවද කියලා දැනගන්නට ඕනේ. සුඛ වේදනාව සංප්‍රයුක්ත ධර්මය මොනවද කියලා දැනගන්න අපි ඉස්සෙල්ලා මෙහෙම කරමු. සුඛ වේදනාව සංප්‍රයුක්ත ධර්මය කියන වචනේ තේරුම් කරගන්න ඉස්සෙල්ලා අපි නික්ෂේප කාණ්ඩේ සුඛ වේදනාව සංප්‍රයුක්ත ධර්මය කියලා කියේ මොකද කියලා වචනේ අර්ථය තේරුම් ගන්න. හරිද? කාමවචරේ, රූපවචරේ, අරූපවචරේ, අප්‍රියපන්නේ සුඛ භූමියන් තපෙත්වා ඉතුප්පන්න වේ සංඥාකන්ද සංඛාරකන්ද විඥානකන්ද ඉමේ ධම්මා සුඛාය වේදනා සංපුත්ත ධම්මා කියලා දැන් නික්ෂේප කාණ්ඩේ අපිට මම කිය වචනේ අර්ථය හැඟලෙන් පෙන්වන්නේ කියන වචනේ තේරෙනවා. කාම භූමියේ රූප භවයේ අරූප භවයේ ලෝකෝත්තර භූමියේ සැප සහගත අවස්ථාවල සුඛ භූමියන් කියලා කිව්වේ සැප සහගත අවස්ථාවේ සුඛ සහගත චිත්තයේ උපදින වෙලාවේදී ඒ සිතේ තියෙන සැපය අතහැරලා සැපය කියන වේදනා චෛත්‍යකේ අතහැරලා ඒක තියෙන සංඥා හඳුනන බව සංකාරයේ හිතන බව විඥානයේ දැනගන්න බව නැත්නම් මේ චිත්තය දැනගන්න මේ වේදනා සැපය වේදනාව හා යෙදුණු ධර්මෝ කියනවා. කියලා මේ විදිහට වචන අර්ථයේ පෙන්නලා ඒක තියෙන්නේ කොහෙද කියලා පෙන්නනවා. දැන් මේ ධම්මසංගේ ප්‍රකරණය විස්තර කරනකොට තථාගතයන් වහන්සේ ඉස්සෙල්ලා ත්‍රිකේ විස්තර කළ දුන්න එකේම එකම අපිට මෙහෙම පරයයකින් බැදී ඇති තියනවා. දැන් කාම භූමියේ සතර සෝමනස සහගත කුසල සිත් ටික ගන්න. සෝමනස සහගත කියන්නේ සැප සහගත. සැපේ තියෙනවා සැප වේදනාව එකේ. කුසල සිත් හතර. සෝමනස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරක සසංකාර දෙකේලා වේදයෙන්. සෝමනස සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික අනුගේ මෙහෙයීමකින් තොරව සසංකාරික අනුගේ මෙහෙයීමකින් යුක්තව හත ගන්න සිත් ටික ඔන්න ඒ සිත් තුළ සැප ගතිය අතහැරලා අනිත් සිතේ තියෙන ඒ සිතත් ඒ සිතේ තියෙන සංඥා සංකාර ටිකක් දකින්ද මෙන්න මේ ටිකට තමයි සංඥා සංකාර ටිකට තමයි කියුවේ සුඛාය වේදනාය සම්පයුක්ත සැප වේදනාවහ යෙදුණු ධර්මයෝ කියලා ධර්මතා ටිකක් පෙන්නවා මෙන්න මේ ටිකේදී. ඊට පස්සේ අකුසල සිත් ටිකෙන් තණ්හාව ඇති වෙන සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සසංකාරික සෝමනසාගර දිට්ඨිගත විප්‍රයුත් අසංකාරික සසංකාරික කියලා ඒ හතරෙන් දකින්ද අකුසල් වුණාට සැපේ තියෙනවා. එයා සතුටින් සපසහගතය කරන්නේ. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං නපස්සති යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛනේ ගච්ඡති. දෙජනක් දෙතනා කරනවා. යන්තා පව අකුසලේ ඵල නොයිද ඒත බාලයා ඒක මේ වගේ හඳිනවා මෙහෙරි කියලා හඳිනවා. මෙන්න මෙතෙන්ට මේ වචනේ ගන්න දෙතෙන්ට. එතකොට මෙන්න මේ සිත් හතර තියෙනවා සැපයක්. ඒ සැපය සබලා ඒ සිතේ තියෙන හඳුනන බව කල්පනා කරන බව දැනගන්න කියන මෙන්න මේ ධර්මතා තුන දකින්ද සුඛාය වේදනාය සංපයුක්ත ධම්මා කියලා. එතකොට කාමාවචර කුසල් වලින් සිත් හතරක් බෙදුවා. ඒ සිත් 89 අහු වෙනවා අන්තිමට. අපිට චිත්තකාණ්ඩේ මේ ඉස්සෙල්ලා තිතේදී බෙදලා පෙන්නකොට සිත් වශයෙන් 89 කුයි රූපයකින් 27 ආකාරයක පෙන්වන මේ ටිකම වැටෙන්නෝ ආපහු අහුවෙලා තියෙනුනේ මේ පරියයන් බෙදනකොට අපිට මොනෝගණන් හදාගන්න. දැන් ඔන්න කුසල ධර්මයන්ගෙන් හතරක් කිව්වා. අකුසල ධර්මයන්ගෙන් හතරක් කිව්වා. මේ හතරම මොකද්ද? සප වේදනාව සංයුත සම්පූර්ණ සප සම්පූර්ණ කියන වචන කියන්නේ ජීදුම කියන සප වේදනාව හා යෙදිච්ච ධර්මතා පෙන්වන්නත් මේකේ අර්ථය තමයි ඒ එක යෙදිලා තියෙන ධර්මතා ටික පෙන්වන්නේ. ඇයි කියන කාරණාව අපි බලමු මෙහෙම කරන්නේ. ඊට පස්සේ මෙතෙන්දී මට පොඩි අදහසක් ඇති වුණා. මේක ටිකක් විමසන්නට ඕනේ. විපාකතෝ පංච කියන තැනදී විපාකේ පස් ආකාරය කියලා තියෙනවා. නමුත් මට ඒකෙදී නිකන් මගේ දුවටන හය ආකාරයක් නේද කියලා වගේ හිතුණා. පිළිමු සන්දෝෂයත් මොකද්ද කියන එක දන්නේ නැහැ. ඒකෙදී විපාක වශයෙන් ප්‍රතිසන්දි විපාක දෙන අටමහා විපාක චිත්තය තියෙනවානේ. ඒයින් සෝමනස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික විපාකසිත සෝමනස්ස සහගත ඥාන විපෝත සංකාරක සසංකාරක සිත් හතර ගන්න විපාකති ප්‍රතිසන්දි වශයෙන් තේරෙන්නේ ඒ හතර. ඒ කියන්නේ ඔබ අපි ඥාන සම්පූර්ණ කියන එකට ත්‍රි හේතුක විපාක කියලා කියන්නේ සහේතුක විපාක කියලා කියන්නේ කාම්බුනි සහේතුක විපාක. අර ඉතල කිව්වේ හේතු කර්මයෙන් දැන් මේ කියන්නේ සහේතුක විපාක ගැන. ඊට පස්සේ මේ හතරත් සෝමනස සහගත මනෝ විඥානය හේතුක අපි කියන සංකීර්ණ සිත කියන්නේ එකක් විපාක. මෙන්න මේ සිතයි පහ. නමුත් පතෝකද හේතුන සුඛ සහගත කාය විඥානේ කියන එක. නමුත් පෙළේ ඒක උපේක්ෂා සහගත වෙන්නම තියෙනවා. දැනට දකින්ද පෙළේ තියෙන හැටියට උනෝ විපාකතෝ පංච. මේ විපාක පහ. විපාක පහතෝ පැහැදිලි නෑ. සොම්නස් සහගත සම්පීත සිත කියලා අපි කියන්නේ. ඒකට ක්‍රියාපිත නැන්නේ අහේතුක සිතක් සංකීර්ණ සිත සුමනස්සගත කියලා අපි නංගන සංකීර්ණ සිත කියලා. ඒ සිතයි විපාක වලින් හතරයි කියන මේ පහ දකින්ද සැප වේදනාව හා යෙදුම් ධර්මෝ මේ වැටි. මේවා සැප වේදනාව තියෙනවා ඒක යෙදුම් ධර්ම සාතික දකින. ඊට පස්සේ ක්‍රියාතු පංච ක්‍රියා සිත් තුළ තියෙනවා සෝමනස්ස සහගත ඥාන සංපේත්ත ඒක අසංකාරක සසංකාරක දෙකනේ ක්‍රියා හතරකුත් සෝමනස්ස සහගත ක්‍රියා මනෝ විඥාන ධාතුකුත් තියෙන අහේතුක සංකීර්ණමක් කියන්නේ තේරෙනවා. ඒ කියන්නේ සෝමනස සහගත ක්‍රියා මනෝ විඥාන ධාතුවක් තියෙනවා අර හේතු නැති. ඒකත් එක්ක පහ. ඔන්න ඔය ක්‍රියාවලින් පහයි විපාකවලින් පහයි කුසලවලින් හතරයි අකුසලවලින් හතරයි කියන සිත්තික උදුරලා අරගත්තාම කාම භූමිය ඔය ටිකින් හම්බ වෙනවා. එහි සැපයක් තියෙනවා. ඒ සැපය හැරලා තියෙන ඉතුරු ධර්මතා ටික ගැනයි මේ කියන්නේ. එතන තියෙන වේදනා සංඥා සංඛාර සංඥා සංඛාර විඥාන කියන ධර්මයන්ට කියනවා සුඛාය වේදනාය සංපේත්ත ධර්ම. ඊට පස්සේ රූපාවචර පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි කියන මේ ධ්‍යාන පහේ කුසල ක්‍රියා විපාක කියන තුනේම තේරෙනවා. තියෙනවා මොකද්ද? මෙන්න මේ සුඛ සහගත බව. එතකොට පිටක නෑ. එතනදී හතර වෙනි ධ්‍යානය දක්වා තියෙන පංචම ඥානයේ හතර වෙනි ධ්‍යානය. හරිද? සැපය කියන එක පෙන්නනවා. එතකොට මෙන්න මේකෙදී ඇති වෙන සැපය. ඊට පස්සේ ලෝකෝත්තර භූමියේ ධික ධික ධ්‍යානයන්ගේ දෙවෙනි තුන්වෙනි ධ්‍යානයන්. මෙන්න මේ විදිහට මේ තැන්වලදී තියෙන සැප තියෙනවා නම් මෙන්න මේ සැපයේ හැර ඉතුරු ධර්මතා ටික පෙන්වන මොකද්ද? සැප වේදනාව හා ඉදිච්ච ධර්ම කියලා. ඉතුරු ධර්ම කිව්වේ හඳුනන බව, කල්පනා කරන බව, දැනගන්න බව. තියෙනවා නම් මෙන්න මේ ටික. මොකද අර චිත්ත කතා කාණ්ඩේ අරක පෙන්නපු පිළිවෙලටම ඉස්සෙල්ලා චිත්තජයසික ටික විතර මෙයන් ප්‍රකට කරනවා. ඊට පස්සේ අර මාත්කතන නමුනි චිත්ත කාණ්ඩේ වෙනම හම්බුනේ. ඊට පස්සේ දුක්ඛය වේදනාය සම්පයුත්තා ධම්මා කියනකොට ඒකෙදි කාම භූමියේ අකුසල සහගත පංච විඥානය අකුසල සහගත මනෝ ධාතු සිත එතකොට
ඔක්කොම කතමේ ධම්මා එතකොට රූපාවචර තික්ක චතුක්ක ධ්‍යාන රූපාවචරේ අඳා ගන්නවා අර ඉස්සර කිව්ව කි සුඛය වේදන සතුටක් ගැන රූපාවචරේ තික්ක චතුක්ක ධ්‍යාන වල එතකොට ලෝකෝත්තරේ තික්ක චතුක්ක ධ්‍යාන වල හරියද තමයි සැකේ තියෙන්නේ තොන් යතරනේ ධ්‍යාන මාර්ගය තමයි සැපේ. එතකොට අදුක්කම සුඛාය වේදනාය සම්පූර්ණ ධම්මා කියලා කියන්නේ ද්වේ දෝමනස්සහගත චිත්තෝපාද. දෝමනස්සහගත සිද්දක උපදිනකොට ඒ සිද්දක උපදින තැන තියෙන වේදනාව දුක්ඛහගතයි. ඊගාවට දුක්ඛහගත කාය වේදනාව උපදිනකොට එතන දුක්සහගතයි. මෙන්න මේ සිත් තුන දකින්ද දුන්න සහගත සිත් දෙකයි දුක්සහගත කාය විඥානය කියන මෙන්න මේ සිත් තුන උපදින තැන තියෙන වේදනා චෛතසිකය දුක්සහගතයි. ඒ වේදනාව තබලා ඉතින් ඒකට සංඥා සංඛාර විඥාන කියන ධර්මතා ටික දකින්ද දුක්ඛ වේදනාය සම්පූර්ණ ධම්මයි. දුක් වේදනාව හා යෙදුණු ධර්මය. දැන් මේ දුක් වේදනාව හා යෙදුණු ධර්මය පෙන්වන්නේ හොඳට මේක අර්ථ ගන්න. අර සැප වේදනාවත් සැප වේදනාවත් යෙදුණු ධර්මයයි පෙන්වන්නේ. ඊට පස්සේ කතමේ ධම්මා අදුක්කම සුඛය වේදනා සම්පූර්ණ. අදුක්කම සුඛ වේදනාව. අදුක්කම සුඛ. ඒ කියන්නේ දුක්දනෝ සැපදනෝ වේදනාව. උපේක්ෂා වේදනා තව නමක් හරිද ඒ උපේක්ෂා සහගත වේදනාව හා යෙදුණු ධර්මතාව මොනවද කියලා අහනවා කාමවචර කුසලතෝ චත්තාර චත්තාර ඒ කියන්නේ කාමවචර කුසල සිත් තුළින් හතර මොකද්ද උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත සංකාරක සසංකාරක ඥානයි පුත්ත සංකාරක සසංකාරක කියපු හත ඊට පස්සේ අකුසලතෝ ච අකුසල සිත් හය මොකද්ද මෝහ දෙකයි ලෝභ සහගත කියන්නේ උපේක්ෂා සහගත දික්තිගත සම්පේත කියන සිත් හතර. මෙන්න මේ සිත් හය දෝමනස් සිත් දෙක අතර. එතකොට මෙන්න මේ සිත් හයේ දකින්ද තියෙන වේදනාව අදුක්කම සුඛ උපේක්ෂාව. ඒ හා යෙදුණු ධර්මතා ටික දකින්ද අදුක්කම සුඛ වේදනාව හා යෙදුණු ධර්ම. කාමෝචරස්ස කුසලතෝ දස කාමවචර කුසල අංගේ 10යි මොනවද කුසලයන්ගෙන් ඉන්නේ සමාවෙන්ද කාමවචර කුසලස්ස විපාකතෝ දස
විපාක වශයෙන් 10යි. කාමවචරේ විපාක සි 10ක දකින්ද උපේක්ෂා වේදනාව ඇති කර ගන්නවා. මොන 10ද? අහේතුක සිත් 6යි. සහේතුක සිත් 7යි. චක්කෝ විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහ විඥාන, කාය විඥාන පිළිබඳ. ඒකද සංකේ වෙන වෙච්චදී සුඛ භූමිය කියන කේදී කාය විඥාන අතහැරලා මේකේදී ඒක පහක් කියලා පෙන්නේ සුඛ සංගත කියන එක. නමුත් මේකෙදී වෙනතෝ දැන් මේකෙදී 10 හැදිලා තියෙනනේ. ඒ පංච විඥානයයි චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, දිව විඥාන කියන හතරයි මනෝ ධාතු සිතයි උපේක්ෂා සහගත සංකේම සිතයි 6යි සහේතුක සිත හතරක් තියෙනවා. මොකද්ද? උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික. එතකොට මෙන්න මේ සිත්වල තියෙන කාම භූමියේ විපාක වල තියෙන විපාක සිත්වල තියෙන මෙන්න මේ වේදනාව උපේක්ෂා සහගතයි. ඒ අනුව යෙදුණු ධර්මතා ටික දකින්න. ඊට පස්සේ අකුසලස්ස විපාකතෝ ච අකුසල විපාක හයක් තියෙනවා. මොනවද?
ලෝභ හතරයි
මෝහ දෙකයි. ඊට පස්සේ කිරියතුච්ච ක්‍රියා හයක් තියෙනවා. ඒකේ උපේක්ෂා සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සංකාරික ඥාන විසුද්ධ සංකාරික සංකාරික හතරයි. උපේක්ෂා සහගත ක්‍රියා සංකේප සිතයි ක්‍රියා මනෝ ධාතු සිතයි. ඒකට නේ සංකේප සිත කියන්නේ. ඒක තමයි ඒ 6. ඊට පස්සේ රූපාවචර චතුත්ථ ධ්‍යානයේ තියෙන කුසල විපාක ක්‍රියාත් සතර අරූප ධ්‍යානයේ තියෙන කුසල විපාක ක්‍රියාත් ලෝකෝත්තර සතරවෙනි ධ්‍යානයේ කුසල විපාක විපාකත් එත්තුප්පන්නං අදුක්කම සුඛං වේදනං තපෙත හි උපන්න අදුක්කම මේ ඔක්කොම අදුක්කම සුඛ වේදනාවල් කියන්නේ අපලා තපෙත. ඉමේ ධම්මා දුක්ඛ සුඛ වේදනා සංපේත ධම්ම. එතන තියෙන වේදනා සංඥා මේ සංඥා සංකාර විඥානය එයා දුක්ඛ සුඛ වේදනාව අනුගෙදා. මෙන්න මේ බෙදීමෙන් දැන් අර චිත්ත කාණ්ඩය ඔක්කොම කවර වෙනවා. හරිද? රූපවචර එතකොට ලෝකෝත්තර එතකොට කියන මෙන්න මේ ඔක්කොම ටික කවර වෙනවා කියන්නේ. නමුත් මේකේ රූපය අපිට අහුන්නේ නැහැ. ඒ නිසා මේ ටික බෙදුවට පස්සේ ආපහු වෙනම ටිකක් විස්තර කරනවා. තිස්සෝච වේදනා රූපංච නිබ්බානංච ඉමේ ධම්මාන වස්තබ්බා සුඛාය වේදනාය සංපයුක්තාපි දුක්ඛාය වේදනාය සංපයුක්තාපි අදුක්ඛම සුඛාය වේදනාය සංපයුක්තාපි. තුන් ආකාර වේදනාවක් හැම රූපයක්මත් නිවනත් කියන ටික කියන්න එපා. සැප වේදනාව හායි විච ධර්මයෝ කියලා, දුක් වේදනාව හායි විච ධර්මයෝ කියලා, උපේක්ෂා වේදනාව හායි විච ධර්මයෝ කියලා නොකිය යුතුයි. කියලා මේ වචන ටික බලන්න. එතකොට සැප වේදනාව හා යෙදিলা දුක් වේදනාව හා යෙදিলা උපේක්ෂා වේදනාව හා යෙදিলা නැති රූප ටික මොනවද කියලා බලන්න ගියාම ආයත රූප ටික කොහොම හවුද? තේරෙන්නේ? එතකොට ඔන්න ආයත සතර භූමිය වල කවර වෙනවා මේ ටිකේ අර පෙන්වපු ධම්මසංගමේ ටිකේ කුසල ත්‍රිකේ විස්තර කරපු පරියායම අහුන ඔක්කොම. ඇයි මේ ටික ඉගෙන ගන්න? මේ ටිකේදී ලෝකේ සැප විඳින්නේ දකින්නකොට දුක් විඳින්නේ දකින්නකොට උපේක්ෂාවකින් ඉන්න පුද්ගලයෙක් දකින්නකොට සැපසහගත මිනිසෙක් කියලා දුක් විඳින තිරසංගත සත්වයෙක් කියලා සැප විඳින බ්‍රහ්මයෙක් කියලා උපේක්ෂාවේ ඉන්න ධ්‍යානලාභී කෙනෙක් කියලා උපේක්ෂා සහගත රූපී බ්‍රහ්මයෙක් කියලා නැත්තම් සැප විඳින සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන උපේක්ෂා සහගත වූ සැප විඳින පුද්ගලයෙක් ගැන කතා කරනකොට කාම භූමියේ කෙනෙක් සැප විඳිනවා කියලා අපි පුද්ගල භාවයක් ඇති කරගෙන තියෙන තැන සැප කියලා කියන්නේ මෙන්න මේ සැප සහගත වේදනාවටයි. ඒක යෙදিলা කියන්නේ වේදනා සංඥා සංකාර මේ සංඥා සංකාර විඥාන කියන ධර්මතා ටික. ඒ සැපය යෙදিলা කියලා කියන්නේ ඔකෙත් අඤ්ඤමඤ්ඤ පුත්‍ති කියන එකක් තියෙනවා. සැපයක් විඳිනකොට සැප බවම හඳුනන්න පුළුවන්. සැප බවම හිතන්න පුළුවන්. සැප බවම දැනගන්න පුළුවන් ටිකක් මේ ටිකේ කරලා තියෙනවා. හොඳට මේ ටික මේව ඉගෙන ගන්නවා කියන එකේ කාරණා ටික දකින්න. අපිට සැපේ කියලා තේරෙන්නේ සැපේ ගැන සැපියේ සැප බවත් හඳුනනවා අපි. සැපේ සැප බවත් සිතට දැනෙනවා හිතා ගන්න පුළුවන්. සැපේ සැප බවත් හිතුවේ හැටි. සැපේ සැප බව දන්නවා. ඊට පස්සේ සැප හඳුනන බව විඳින්න පුළුවන්. සැප ගැන හිතපේක විඳින්න පුළුවන්. සැප ගැන දන්න එක විඳින්න පුළුවන්. ඊට පස්සේ මේ අඤ්ඤමඤ්ඤය කියන්නේ මෙතන ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. එක ස්කන්ධයක් තව ස්කන්ධ එකකට එකක් දෙකකට එකක් තුනකට තුනක් එකකට දෙකක් එකකට කියලා මෙහෙම මෙහෙම සිද්ධි ටිකක් වෙනවා කියන්නකො අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයේදී. ඒකින් කියන්නේ මේ තරම් අපිට විඳින්නෙක් නිර්මාණය වෙන්නේ මේ චිත්තජයසික ධර්මයන්ගේ තියෙන බද්ධ වෙලා තියෙන ක්‍රියාකාරකම් ටිකට. ඒ කියන්නේ සැප විඳු ශනිකව විඳින බව හඳුනනවා. විඳින ගතියට සැප ගතිය හිතන්න පුළුවන්. සැප ගතිය දන්නවා. දන්න එක සැපසහගත බව හඳුනනවා. දන්න එක සැපසහගත බව හිතන්න පුළුවන්. දැන් දන්න බව සැපසහගත බව විඳින්න පුළුවන්. ඊට පස්සේ දන්න බව හඳුනා ගන්න පුළුවන්. හඳුනන බව දැන ගන්න පුළුවන්. විඳ හිතන බව හඳුනා ගන්න පුළුවන්. හඳුනන බවට හිතන්න පුළුවන්. හිතපු එක දැන ගන්න පුළුවන්. දැනගත් එක හිතන්න පුළුවන්. දැනගත් කියන්නේ විඥානය. හිතුවා කියන්නේ සංකාරය. හඳුනනවා කියන්නේ සංඥාව. හඳුනගත් එක දැනගන්නවා කියලා කිව්වේ සංඥාව නිසා විඥානය. දැනගත් එක හඳුනනවා කියන්නේ විඥානය නිසා සංඥාව. හිතන එක දැනගන්න පුළුවන් කිව්වේ හිතනවා කියේ සංකාරය. සංකාරය නිසා විඥානය දැනගත්තු. දැනගත් එක හිතන්න පුළුවන් කිව්වේ විඥානය නිසා සංකාරය. සංඥමණය කිව්වේ ඒකයි. හිතන එක හඳුනන හඳුනන කීතන්න පුළුවන් කිව්වේ හිතන එක හඳුනන කේ සංකාර නිසා සංඥා හඳුනන එක හිතන්න පුළුවන් කේ සංඥා නිසා සංකාර හිතපියට හිතන්න පුළුවන් කියලා කිව්වේ වේදනාව නිසා සංකාරය හිතපියට විඳින්න පුළුවන් කේ සංකාර නිසා හිතන කියලා අඤ්ඤමඤ්ඤයි කියේ නිකන් ගැටි ටිකක් නේ ඔන්න ඔය වගේ එකට තියෙනකොට වේදනාවක් එනවා විතරයි දන්න මුත්තට ඒක ගන්න හඳුනලා දැනගෙන හිතලා ඔක්කොම ටික තියෙනවා කියන්නකෝ. එතකොට කෙනෙක් සැප විඳිනවා කියලා හිතන තැනක මෙන්න මේ වගේ සැප හුද්දට හඳුනන සැපේ හිතලා දැනගත්ත බවකුත් එක්ක යෙදිලා සැපේ තියෙනවා. ඒ සැපේ එක්ක මෙහෙම ගති ටිකකුත් යෙදිලායි තියෙන්නේ කියන උත්තරයක් එනවා. ඊට පස්සේ කියනවා ඒ සැපයට ඔළුව කෙක්කුමට නම් හරි සැපයක් දැනෙනවා අතට නම් හරි සැපයක් දැනෙනවා කියලා අඳි ඈඳින්න එපා. රූපය නොකිය යුතුයි සැපය හා යෙදිලා කියලා. රූපය හොඳට බෙදලා වෙන් කරලා පෙන්වන්නේ ඒ කය ඇසුරු කරගෙන ඉන්න සිත. කයේ යෙදිලා නැහැ. කයේ බැඳිලා නැහැ. සිතේ කයේ යෙදිලා නැහැ. සිතේ කය බැඳිලා නැහැ. කය උපකාරක ධර්මයක්. පොළොව උපකාරක ධර්මයක් හිටගෙන ඉන්න. මිනිහා පොළොව වෙලාවත් පොළොව මිනිහා වෙලාවත් නැහැ. එතකොට එකෙන් පෙන්නනවා ඒ බඳු කය ඇසුරු කරගෙන ඉන්න හිතටයි සැප වේදනාව දැනෙන්නේ ඒ සැපේ උපදින්නේ ඒ සැපේ ගැන හිතෙනුයි හඳුනන්නේ කය සහිත වූ සැප විඳින්නෙක් දකින්න බෑ මේ ටික හොඳට දැක්කා. ඉසන්සත්ත ඊට පස්සේ කකුල කැක්කුම අතේ කැක්කුම කියලා අපි හිතන්නේ මේ දුක්සහගත ඔය කියු පරයයන් බලන සැපසහගත හැම භූමියකම ඒ තැන තියෙන සැපය ඒ සැපය හා ඉදිච්ච ධර්මතා පෙන්වන්නේ නිකන් නෙමෙයි. ඒක පෙන්වන්න උනේ ඒ සැපය පෙන්වලා සැපයේ තියෙන ධර්මතා ටික පෙන්වවහම ඒකෙන් පෙන්වන ඒ සැපය හුද්දට යාල ඒ හිතෙන් විඳිනවා. ඒ හිත ඒ සැපය හොඳට හඳුනගෙන තියෙනවා. ඒ හිත ඒ සැපයක යෙදිලා තියෙනවා. කියලා එතකොට මේ හිතේ කයි හැම වෙලෙම සැපේ කෙනෙක් උපදින්. අපි සැපේන්නේ රූපෙකයි සැපේ තියෙන්නේ රූපෙකයි කියන මුලාවෙන් හින්දායි රූප හොයාගෙන යන්නේ. මෙතනදී මේ අවබෝධයෙන් රූපය අනුව ගිය කෙලෙස් අයින් කරනවා. රූපේ තියෙන පැත්ත අයින් කර පෙන්නලා පෙන්නලා ඒක සැප හෝ දුක් හෝ වේදනාව හෝ යෙදිලා නැහැ කියලා. නාම ධර්ම ටිකේ යෙදෙන්නේ කියලා නාම ධර්ම ටික වෙනම රූපේ වෙනමක් වෙනවා. නාම ධර්ම ටික බලලා අවබෝධ කරගන්න රූපේ වෙන කරනවා. රූපේ බලලා නාම ධර්ම ටික වෙන කරනවා. මේ ධම්ම සංගණයම කරන මේක නාම රූප පරිච්ඡේදය කියලා කියන ධම්ම සංගණයට මේ නාම රූප කියන ධර්ම සහ දෙක හොඳට ප්‍රකට කරන එකක් කරවන්නේ මේක. අපි විඳින ධර්මතා මේ නාම රූප දෙක ප්‍රකට කරපු එක පරයයක් තමයි කුසල ත්‍රිකය. දැන් මේ වේදනා ත්‍රිකය වේදනා කියන්නේ සුඛාය වේදනා සම්පයුක්ත දුක්ඛාය වේදනා සම්පයුක්ත කියන ධර්මතා ටික පින්නලා මේ නාම රූප දෙක පෙන්වන පරයය. ඒකයි මම කියන්නේ දැන් අර චිත්තකාණ්ඩ වගේ සිත් 89ම හොඳට අහු වෙනවා. ඊට පස්සේ අන්තිමටම තියෙන වචනේ නවත්තබ්බන් නොකිය යුතුයි කියලා පෙන්වනකොට තුන් වේදනාව සියලු රූප තසංගමේ නිවනත් සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා වහා යෙදිලායි නොකිය යුතුයි කියන පරයයන් තන්ටල රූපයන් ගන්නවා අපිට. එතකොට තුන් වේදනාව වහා යෙදිලා නැති රූපය මොකද්ද කියලා හොයන්න ගියාම ආයෙත් එන අපවර රූප 28ම 27ම බලන්න. නැත්තම් ධම්මසංගණී අර ඒ කියන්නේ මේකේ කුසල ත්‍රිකයේ පෙන්නපු රූප ටික ආයෙත් බලන්න එන ඔක්කොම. මෙන්න මේව තමයි යෙදිලා නැති රූප කියලා. එතකොට මේකෙදි හම්බ වෙනවා අපිට මොකද්ද? රූපය කියන එක අපි ගාව තියෙන විපල්ලාසය රූපය කියන එක රූපය කියන හැටියට දන්නේ නැති නිසා නාම ධර්මිනු නාම ධර්ම හැටියට දන්නේ නැති නිසා නාම ධර්ම වල ගතිය හොයනෝ නම් කෙනෙක් රූපයන්ගේ රූපයේ ගතිය හොයනෝ නම් කෙනෙක් නාම ධර්ම වල මෙන්න මේ ભેදයටයි කෙලෙස් ඇතිවෙලා තියෙන්නේ මෙන්න මේක අතහරිනවා ඇයි නාම ධර්ම වල තියෙන ගතිය හොයනෝ කියන්නේ රූප වල දැන් මේ වේදනාව ගැන මතක් කළේ මොකද වේදනා පච්චේ තණ්හා තණ්හාව ඇති වෙන්න හේතුව වේදනාව දැන් රූපය සද්දේ කියන මේගයි වේදනාව තියෙන්නේ කියන කාරණාව නිසායි අපි හැතැම්ම සිය ගහස් ගණන් රූප බලන්න චිත්‍රපට බලන්න සංගීත සම්හන්ද මේවා හොය 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 රූප හොයගෙන යන්නේ මොකද්ද ඊදේ තියනවා කියන මූලකම හින්දා ඒ නිසාද උපදින්නේ හිතටයි කියන නුවණක් ආවොත් හිතෙන් මේ විදිහට බව වෙන්නේ ඒක තියෙන ධර්මතාව ටිකෙන් කියලා දැක්කෝ එයා දන්නවා එහෙනම් හිත සැපසහගත කරගන්න රූපම ඕනේ නැහැ තව ක්‍රම තියෙනවා නමුත් සැපෙන්නේ රූපෙම විතරක් කියලා දන්න මට්ටමක් තිබුණු තැන හානිය තමයි හිත සැපසහගත කරගන්න රූප හොයාගෙන ගිහිල්ලා කළ තින්න හිත සැපසහගත කරගත්ත එක අවස්ථාව ඒක ඒ මොහොතට හතන නැති වෙනවා සැපේ බොහෝම තාව කාලිකයි නමුත් ඉදින් දෙක ආදීම බොහෝ හැතැම්ම 10 15 පයින් කියලා කිව්වට ඉවරයි වගේ නමුත් මේ ටික ප්‍රකට කරගත්තාම එහෙනම් සැපේ කියන එක හිතේ නම් මේ වගේ ආදීම පිළිදින් නැතුව සැප කෙනෙකු උපදව ගන්න ක්‍රමයක් නැද්ද කියලා හොයලා ඒ ක්‍රම උපදව ගන්න පුළුවන් ඒකම රූපේ අනුව දුකත් එහෙමයි සැප වේදනාව සිහි කළ රූපය ඇලෙන්නේ සැප දුක් වේදනාව සිහි කළ රූපේ ගැටෙන්නේ නැහැ. රූපේක ඇලෙන්නේ හෝ ගැටෙන්නේ සැපයාවේ ඒ රූපෙන් දුකාවේ ඒ රූපෙන් කියන කම හින්දා. හරියට සැපය හෝ දුක හෝ ඒ සිටිය ඇටි ගතියක් ඒ බව දැනගත්තේ කය සහිත වූ මම පුද්ගලයෙක් නෙමෙයි. ඒක තියෙන මේ ධර්මතා ටිකෙන් කියලා කියනවා. පෙන්නලා මෙන්න මේ වගේ පුද්ගල භාවයේ දුරු වෙන විදිහට නාම රූප දෙක ප්‍රකට වෙන විදිහට නාම ධර්මයන්ගේ ගති ටික රූපයෙන් හොයලා රූපයේ ගති ටික නාම ධර්මයන්ගෙන් හොයලා. ඒ කියන්නේ රූපේ සිහි කර කර විඳිනවා. සද්දේ සිහි කර කර විඳිනවා. ගන්ධේ සිහි කර කර විඳිනවා කමක් තියෙනවා නම් රූපයේ කවදාවත් හිතේ ගැටෙන්නේම නැහැ නේද හිතේ ඉඳින්නේ නැහැ නේද එහෙනම් මේ හිතින් සිතුවිලිම සිහි කළා නේද අපි විඳලා තියෙන කියන කාරණාව අහුවෙන. එහෙම නැත්නම් අපිට ඉඳින්නේ අපි රූපයයි හොඳට සිහි කරගත්ත කියලා පය ගහලා හිතනවා. දැන් සද්දේ සිහි කරගෙන අපි විඳිනවා කියලා අපි අපේම හිතයි සිහි කරගත්තේ කියන එක අහුවෙනවා. මොකද සද්ද රූපය කියන එක නොකිය යුතු සැප වේදනාව හා දුක් වේදනාව හා උපේක්ෂා වේදනාව හා යෙදිලා කියලා කිව්වහම දැන් හිතේ සිහි කරලා අපි සැපක් හෝ දුකක් හෝ විඳින තැනක යෙදිලා තියෙන්නේ මොනවද කියන එක පෙන්නනකොට එතන තියෙන්නේ හිතෙන් සිහි කරලා අපි සතුටක් විඳිනවා නම් හිතෙන් සිහි කරලා සතුට විඳින තැනක යෙදෙනවා නම් දැන් සතුට කිය සෝමනස්සේ ඒක යෙදිලා තියෙන ධර්මතාව පෙන්නනකොට සංඥා සංකාර විඥාන කියන ටික රූපේ යෙදිලා නැහැ කියලා. එහෙනම් මේ හිතේ මේ වගේ ධර්මතාව උපදවගෙන නේද අපි හිත නේද තලු මරන්නේ. තමන්ගේම ඡායාවට රවටලා පුරන තිරසංගත සත්‍යක් වගේ අපි අපේම මනස ඡායාවකට මේ එන බින්දලි දෙන්නේ කියන රහස හොලි වෙනවා. ඒ කියන්නේ ඒකයි රූපයේ නාම ධර්මයෙන් දැකලා සිහි කළ රවටන බවක් තියෙනවා ඒක ගැන. gedara සිහි කළ දුක් විඳින්න ඉඩ නැහැ. මොකද බඳු රූපේ හිතේ ගැටෙන්නේ නැහැ හිතේ යෙදෙන්නේ නැහැ. ගෙදර කියලා සිහි කරගන්න තැනක තියෙන්නේ ඒක තියෙන වේදනාව බලන තක් ගාලා මෙතන සැප වෙන්න පුළුවන් දුක් වෙන්න පුළුවන් උපේක්ෂා වෙන්න පුළුවන් ගෙදර කියලා සිහි වුණොත් ඇලින් ගැටින් දෙකකින් තොර එතන උපේක්ෂා සාගත බවක් දැකෙන. එතකොට ඒ විදීමේක ඉදිලා තියෙන්නේ සංඥා සංකර විඥාන කියන ධර්මයේ තියෙන කින් කියලා කවදාවත් රූපය උත්තර නැහැ. එහෙනම් නාම ධර්ම සිහි කළ රූපයේ විඳිනවා සද්ද විඳිනවා ගන්ධ විඳිනවා රස විඳිනවා කියලා තියෙන මෝඩකම අතහැරෙනවා. නාම ධර්මයේ කිං රූපය හොයන ගතිය. සැප තියෙන්නේ රූපේ කියලා. නාම ධර්ම වල ගතිය රූපෙම හොයන ගතියත් නතර වුණොත් මේ කෙලෙස අතරින් ඉදී. මේ කෙලෙස අතරින් තව ක්‍රමයක් විදිය. එතකොට මේකින් දකින කෘත්‍ය මං කිය වෙන්න ඕනේ කියලා මෙන්න මේ ටිකය අරගෙන මේකට බහැලුවොත් කුසල ත්‍රිකේ වගේම කාම භූමියේ තියෙන ධර්මතා ටික කුසල විපාක ක්‍රියා කියන චෛතසික ටික ක්‍රියා වූ රූපයක් කියන ටික සුඛ වේදනාව හා යෙදුණු ධර්මය දුක් වේදනාව හා යෙදුණු ධර්මය අදුක්කම සුඛ වේදනාව හා යෙදුණු ධර්මය මේ තුන් වේදනාව හා යෙදුණු ධර්මය නොකේ යුතුයි රූප එකක් කියන වචන ටික ලෙහඳ ගියාම අර කියපු ඔක්කොම ටික අහුවේ රූප භූමියයි කියපු ටික ඔක්කොම අහුවේ ඔය තුන් වේදේට බෙදලා ගියාම අර භූමිය කියන එකත් අහුවේ අපරියපන්න කියන එකත් අහුවේ මේ විදිහට ගවේෂණය කළාම සැපසහගත බ්‍රහ්මයේ සැපසහගත දෙවියෙක් සැපසහගත මිනිසෙක් කියන තැන තියෙන ටිකක් දුක් විඳින මිනිසෙක් කියලා කියන ටිකක් උපේක්ෂා සහගත බ්‍රහ්මයේ උපේක්ෂා සහගත දෙවියෙක් උපේක්ෂා සහගත මිනිසෙක් උපේක්ෂා සහගත රහතන් වහන්සේ නම කියලා කියන තැන පුද්ගල භාවයෙන් කතා කරලා තියෙන මේ ධර්මතා ටිකක් කියන දැනුම එනවා ඒ දැනුම හරහා නාම ධර්ම රූපයෙන් හොයන එකත් රූපය ධර්ම සිහි කර කර නාම ධර්මයෙන් සැප හොයන එකත් නතර වෙනවා මෙන්න මේ අර්ථය සම්පාදනය සඳහා සත්ව පුද්ගල භාවයේ තුල ඉඳලා ඇතිවන ක්‍රියාකාරකම් ඒ ටික නිසා ඇතිවන කෙලෙස් අතහරිනවා කියන අර්ථ සම්පාදනයටයි මෙන්න මේ චිත්තචෛසික රූප කියන ටික ඉගෙනගත යුත්තේ. ඒකට පරමත්ත කියලා කියනවා උතුම් අර්ථයක් කියලා. මෙන්න මෙබඳු නාම රූප දෙක දකින නාමය රූපෙන් හොයන රූපේ නාමයෙන් හොයන මේ විපල්ලාස ගතිය දුරු වෙලා නාමයේ නාමයේ වූ පරිදි රූපේ රූපේ වූ පරිදි දැකලා ඒ දෙක කවලම් කරගෙන විදින කෙලෙසුන්ගෙන් මිදුණු මනසක් සම්පාදනය කරන නිසා මේ චිත්තචෛතසික රූප ටික ගවේෂණය කිරීමෙන් සත්ව පුද්ගල ආත්ම භාවය නිසා ඇතිවෙන ක්‍රියාකාරකම් ටික නිසා ඇතිවෙන ඒ කෙලෙස් නිසා ඇතිවෙන දුක නතර කළ හැකියි. සත්පුද්ගල ආත්ම භාවය නිසා සත්පුද්ගල ක්‍රියාකාරකම් නිසා ඇතිවෙන දුක නැතිකරන්ද චිත්තචෛසික රූප කියන අවබෝධයේ අර්ථය අරගෙන එතෙන්ට තබලා මේ ටික නැති කරන නිසා මේ අවබෝධිත කියන මොකද්ද? පරමර්ථ කියලා පරමාර්ථයක්. අර්ථය කියන එක තමන් උපදවා ගන්න ඕන එකක්. ඒ වස්තුන්ගේ නෑ. අර්ථය කියන එක දැන් අපි කියමුකෝ. තත්කතම අත්ජාතික පඤ්ඤා. මේ අර්ථ උත්පාදක ප්‍රඥාව කියන්නේ මොකද්ද? කෙනෙකුට අර්ථයක් උපදවන නුවණ කියලා කිව්වේ මොකේද? නුවණට නෙමෙයි. මේ නුවණ නිසා අර්ථයක් උපදින යහපතක් වේන. යහපතක් ඇති කරන නුවරට කිව්ව අත් උපාදක ප්‍රඥාව කියලා. ඒ ප්‍රඥාවට අර්ථය කියලා කිව්වොත් හරියන්නේ නැහැ. අකුසලයට කියන්නේ අර්ථයක් කියලා. ඒකෙන් උත්පාදනය වෙන්නේ අනර්ථයක්. අකුසලයට කියන්නේ මොකක්ද? අර්ථයක් කියලා. ඒකෙන් උපදින්නේ අනර්ථයක්. අකුසලයට කියනොත් අර්ථයක්. මේ චිත්තචෛතසික රූප කියන සංකත පරමාර්ථ ධර්ම කියලා කිව්වේ මේ ධර්මතා ගැන අවබෝධයෙන් තමයි උතුම් අර්ථයකට එන්න තියෙන්නේ. අර්ථය කියන එක තමන් ගාව තියෙනවා. නැත්තම් මේ අකුසල ඒ කියන්නේ මේව පරමාර්ථයි කියලා ස්කන්ධෝල බෙදලා බෙදලා ඇත්තක් ඉතුරු කරන්න යන්න එපා. බොරු ස්කන්ධයක් ඇත්ත ස්කන්ධයක් කියලා ඔහෙ කියන්න යන්න එපා. එහෙම ඒව නැහැ මොකද. අර්ථානර්ථ දෙකක් වෙන්නේ Taman. මේ බබ්බයක් වගේ ශරීරයෙන් බැහැර ලෝකයක් ඉතුරු වෙන තැනක ගවේෂණයකට යන්න එපා. මේ ගවේෂණය තුළින් අර්ථයක් වෙන්නට ඕනේ. ඒ නිසා සත්පුද්ගල භාවයේ නිසා සත්පුද්ගල ක්‍රියාකාරකම් නිසා ඇති වෙන දුක් මුදවනුන යම් දැනුමක් නිසා මේ චිත්තයේක රූප පිළිබඳ අවබෝධයෙන් ඉබඳු අර්ථයක් හදාගෙන මේ දුකෙන් මිදෙන නිසා මේ අවබෝධය කියන චිත්තයේක රූප කියන ටික කියන මොකද්ද සංකත පරමාර්ථය. ඒ කිව්වේ සංකතයේ තුල උතුම් අර්ථයක් ලබා ගන්න තියෙන දේවල්. මේ අවබෝධයට ඇවිල්ලා තමයි මේ අර්ථය ලබා ගන්න පුළුවන් මේක අපට. හටගත් හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා නිරෝධයට හිත තබලා අසංකතයට හිත තබලා ඒ අර්ථය උපදවාගෙන ඒ අර්ථය උපදවාගෙන මේ අර්ථය අපහැරිය යුතුයි. අපායට යන මිනිස්සයා ඉස්සෙල් අපායට යන සතර අපාගත පුද්ගල ඉස්සෙල්ලා මිනිසෙක් වෙන්න ඕනේ. මිනිසෙක් වෙලා දෙවිය ප්‍රඥාවක් වෙන්න ඕනේ. ඒ වගේ ඉස්සෙල්ලා සත්ව පුද්ගල ක්‍රියාකාරකම් කෙලෙස් සහිත වූ දුක තියාගන්න. ස්කන්ධ දුකට වඩා දැන් මේ ස්කන්ධ ටික එක තියෙන කිලස් ටික එක මහ දුකක් විඳිනවා අපි. මේ මට්ටමේ ඉඳගෙන එක පාට අපිට බෑ නිවන් දකින්න. තව පැත්තකින් ගත්තොත් පුතජන භූමියද කිලිම රහත් වෙන්න බෑ. එහෙනම් නේද යාති කියලා පුතජන භූමියද සුවමයි. කියලා අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. ඒ වගේ මේ පුද්ගල භාවය තුළ ඇති වෙන ක්‍රියාකාරකම් කෙලස් ටික නැති කරනවා. චිත්තජයසික රූප කියන අවබෝධයට හිත තබලා එබඳු අර්ථයකට පැමිණ පමුණුවන නිසා පරමත්තයි කියනවා. තුන් පරම සංගත පරමාර්ථයක් කියනවා. එතකොට අසංගත පරමාර්ථයේ නිවන නිවන කියන එකට අර්ථයක් කියලා අවුතින් කියන්නේ ඒක අර්ථයක් වෙන්නේ කෙනාට උපදවගත්ත. ඒ අර්ථයට පැමිණ ඒ අර්ථය උපදවාගන්න සියලු දුකම එකට. ඒ නිසා ඒකට කිව්වා සංකර පරමාර්ථ. මේක අනුපූර්ව ප්‍රතිපදාවක්. සත්පුද්ගල භාවයේ දුක් විඳින කෙනාට සතර දුක නිද අනුපාදා පරිනිර්වාණය දක්වා කියන ගමන් මඟ. සෝපදේශ නිබ්බාන අනුපදේශ නිබ්බාන කියන මේකයි. එතකොට මේ ටිකේ දිවනි ටිකේ ටික කිය තුනක් කියන එක තමයි සැප වේදනාව හා යෙදුණු ධර්මය පෙන්වන එක, දුක් වේදනාව හා යෙදුණු ධර්මය පෙන්වන එක, අදුක්කම සුඛ වේදනාව හා යෙදුණු ධර්මය පෙන්වලා ඒ පෙන්වන්නේ ඇයි නාම රූප දෙක ප්‍රකට කරගන්න මේ ටික පෙන්වුවා. සප වේදනාව හා යෙදුණු ධර්මය, දුක් වේදනාව හා යෙදුණු ධර්මය, අදුක්ඛම සුඛ වේදනාව හා යෙදුණු ධර්මය කියන්නේ මොකද්ද කියලා වචනේ අර්ථය දැනගන්න නික්ෂේපකාණ්ඩය බලන්න. ඒක තියෙන තැන් ටික නිල වශයෙන් බෙදා ගන්න තේරුම් කරගන්න අත්කතා කාණ්ඩය බලන්න. එතකොට මේ පරයයන් ගිය කෙනාට මුළු ප්‍රකරණයම තියෙන්නේ මේ ප්‍රකරණයේ තියෙන්නේ එයා ප්‍රකරණයක් නෙවෙයි. දැන්වොත් කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාකත ධම්මා කියලා නෙමෙයි. දැන් මේ වගේ තව ධම්ම සංගණයක් ඇති ඇති. ওই වගේ ඔක්කොම 266 මාත්‍රිකා කරලා කතමේ ධම්මා සුඛාය වේදනාය සම්පූර්ණ ධම්මා. දුක්ඛාය වේදනාය සම්පූර්ණ ධම්මා, දුක්ඛම සුඛ වේදනාය සම්පූර්ණ ධම්මා කියලා විස්තර මාත්‍රිකා කරලා කවරෙක් එතනෙහි සුඛ වේදනාව සංකේත ධර්මියොද කියලා ඔන්න ඒ ටික දෙකවා. හතර භූමියේම තියෙන ධර්ම කටක බෙදාගෙන ගන්නවා. කවරෙක් එතනෙහි දුක් වේදනාව හා යෙදුණු ධර්මියොද කියලා අකුසල ටික ඒ විඥානේ ඒව පෙන්නවා. කවරෙක් එසමෙහි උපේක්ෂ අදුක්කම සුඛ වේදනාව හා සංයුක්ත ධර්මයද කියලා කාම භූමිය රූප භූමිය අරූප භූමිය කියන ධර්මතාව ටික පෙන්නගෙන ගියා. ඔන්න දැන් හතර භූමිය පෙන්නලා හැබැයි නොකිය යුතුයි මෙහි කියන තුන් වේදනාවක් හැම රූපයක්මත් නිවනත් මේ තුන් වේදනාව හා ඉදිච්ච කියලා එතනින් වචන උදුර අරගෙන සැප දුක් උපේක්ෂා වේදනාව හා යෙදිලා නැති රූපය කියේ මොකද්ද කියලා ඔන්න අර මේ පරයයන් පිළිතලා රූපේ කියන එක එකාකාරයි දෙයාකාරයි තුනාකාරයි පස්සාකාරයි හයාකාරයි හත්තාකාරයි අටාකාරයි නවාකාරයි දසාකාරයි ඒකාදසාකාරයි කියලා රූපේ මාතෘකා කළා. ඒක බෙදාගෙන 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 යනවා. මෙන්න මේකයි රූපේ කියන්නේ. මෙන්න මේ වූ රූපයයි සැප වේදනාව හෝ දුක් වේදනාව උපේක්ෂා වේදනාව හා ඉදින නැත්තේ. දැන් මෙන්න මේ රූපයයි කුසල හෝ අකුසල හෝ නොකිය යුතු කියලා කිව්වා වගේ. එතකොට රූපකාණ්ඩයද මේ කියුණා කියන රූපකාණ්ඩයේ වචන මාර්ගින් ආපු නිසා ආගන්තුක එක තුන තුන චිත්තකාණ්ඩේ කළාට පස්සේ කියන. එහෙම නැහැ. රූපකාණ්ඩ දක්වාම මේ මාතෘකාවම විස්තර වෙන්න කියලා දකින්න. ඔන්න දැන් එයාට ධම්මසංගණයේ කියන මේ වගේම පොතක් ලියලා තියෙනවා ඒ පරියය. ඒකේ වික්ෂේපකාණ්ඩේ අන්තිමට අර වගේම අර්ථික නේ පද ටික විස්තර කරලා තියෙනවා. අක්ෂරික විස්තර කරලා තියෙනවා කියන දේ. කොයි වගේ මේ වගේ පොත් 266ක් ප්‍රධාන වශයෙන් හැදුවේ. ඒකේ ධර්මතික සංග්‍රහ කළා විතරයි. ඊට පස්සේ ඒවා දෙක දෙක යෙදෙන්න පුළුවන්, තුන තුන යෙදෙන්න පුළුවන්, තුන දෙක එක යෙදෙන්න පුළුවන් කියලා එක එක පරයයන් වලින් කියනවා පට්ටානේ තියෙනවා. ඒ වගේම යමක ප්‍රකරණේ තියෙනවා මේ මාතෘකාවම තමයි ඔක්කොම විස්තර කරන්නේ ඉවරයි. ඒ නිසා ඔන්න තව එක පරයයකින් ධම්මසංගමයේ ඉගෙන ගත්ත අපි ධම්මසංගමයේ කරුවා ධර්මයේ පරිවාදලා තිබුණු තව එක ක්‍රමයක් මේ. දැන් ක්‍රම දෙකයි අපිටනේ ප්‍රකට. ඊගාව දවසේදී අපි බලමු ඊගාට තියෙන ටිකේ මොකද්ද? විපාක ධම්මා විපාක සම්මදම්මා නේ විපාක නවිපාක ධම්මා කියන පරයයි. ඒකින් මේ වගේ පොතක් හදන්න අපි බලමු ඊට වඩාත්. මේ කියන කාරණා තේරෙන්නේ මේ ධම්ම සංගණ ප්‍රකරණ ඉගෙන ගන්න. ඉගෙන ගන්න තියෙන පරයය කියලා කිව්වේ එහෙම නැතුව කුසල කාරණා මුල් කරගෙන වචන 22කුත් දෙකේ කාරණා මුල් කරගෙන වචන 30කුත් මාත්‍රුකා කරලා කුසල කුසල අව්‍යාකෘත කියන ධර්මතා ටික පෙන්වන්නද සතර භූමියේ චිත්තචෛතසික පෙන්වලා ආගන්තුක විතරක් රූප විස්තර කළා කියලා මේක චිත්තකාණ්ඩේ රූපකාණ්ඩේ නිච්චේපකාණ්ඩේ අත්කතකාණ්ඩේ කියලා කාණ්ඩ හතරකට වෙන් කළා හතරකින් හැදිලා තියෙන කියලා එහෙම නැතුව අපි දත යුතුයි ඒ පද 266 පළවෙනි ත්‍රිකයේ විස්තර කරලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා මෙන්න මෙහෙමයි මේ වචනේ අර්ථය විසිරුවල බලා ගන්න. හතර භූමියට කියලා පෙන්නලා ඒ වචනේ වචනාර්ථය බලා ගන්න වික්ෂේප කාණ්ඩයෝ ත්‍රිතීන්තන බලා ගන්න අර්ථකත කාණ්ඩයෝ පෙන්නලා මෙන්න මේ තියෙන තැනක් වචනයක් එක බෙදා ගන්න හැටි ගැන අපිට දුන්න උපදේශය. ඉතුරු ටික ඔක්කොම මේ පරයයට බෙදලා දැනගත යුතුයි. එදාට ඉවර වුණාම 266ම එයා ඉගෙනගෙන තියෙනවා ධම්මසංගය. එතකොට දැන් අද අපි ඉගෙන ගත්ත කෙනෙක් සැප විඳිනවා කියන තැනක දුක් විඳිනවා කියන තැනක උපේක්ෂා විඳිනවා කියන තැනක තියෙන ධර්මතා මොනවද කියලා ඒකෙන් පෙන්වුවා අපිට. ඒ ධර්මතාව කියන්නේ නිකන් නෙමෙයි ඒවා දෙන්නේ. ඒ සැපය ගැන හඳුනනවා, ඒක ගැන හිතනවා, ඒක ගැන දැනගන්නවා කියන කෘත්‍ය ටික තියෙනවා ඔය කියන එකේ කියන්නේ. හඳුන එක විඳිනවා, හඳුන එක විඳිනවා, හඳුන එක හිතනවා, හඳුන එක දැනගන්නවා කියන කෘත්‍යෝක තියෙනවා කියලා කිව්වේ. කියන එකයි මේ කිව්වේ. එතකොට තමයි හොඳට නිර්මාණය වුණේ. ඒක සම්බන්ධ නැහැ රූප කියලා මේ වගේ හොඳට නාම රූප දෙක එකට කරවන සිද්ධියක්. මොකද මේ පරියාය ඉගෙන ගන්න යනකොට විශාල නිවර්ණ ටික දුන්නේ ඒක මේක පෙන්නේ හේතුවයි. ඒ හැම දිනකටම එහෙනම් උතුම් වූ ආත්ම සම්පාදනය සඳහා මේ හේතු වේවා.